අවකාශයේ පාසල
මේ අපේ ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර
අද දවසේ අපි සමග සම්බන්ධ වෙලා ඉන්න දුවා දරුවන් ඇතුළු සියලු දෙනාටම සුබ දිනයක් ප්‍රාර්ථනා කරනවා. දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පූර්ණ අධීක්ෂණය සහ මෙහෙවීම යටතේ පවත්වනු ලබන රුහුණු ගුරුගෙදර වැඩසටහන යටතේ අද දවසට අපිට නියමිත වෙලා තියෙන්නේ ඉතිහාසය විෂය පිළිබඳව සාකච්ඡා කරන එක. යනුව මගේ ආදරණීය දරුවොත් එක්ක මම අද දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මීට ඉහතදී අපි කතා කරලා නතර කරපු ලංකාවේ ජනාවාස බිහිවීම කියන පාඩම යටතේ ඓතිහාසික යුගය පිළිබඳව සාකච්ඡා කරන්න. අපි සමග සම්බන්ධ වෙලා හිටපු මගේ ආදරණීය දරුවෝ දන්නවා. අපි මීට ඉහතදී ප්‍රාග්ඓතිහාසික යුගය, පූර්වඓතිහාසික යුගය පිළිබඳව පෙරපාඩම්වලදී සාකච්ඡා කරා. අද දවසට අපිට නියමිත වෙලා තියෙන්නේ ආදරණීය දරුවනේ මේ පාඩමේ අවසාන කොටස පිළිබඳව ඔබත් එක්ක සාකච්ඡා කරන්න. ඒ අනුව මගේ ආදරණීය දරුවොත් එක්ක අද මම කතා කරනවා ඓතිහාසික යුගය පිළිබඳව. ප්‍රාග්ඓතිහාසික යුගයෙන් පසුව එනවා පූර්වඓතිහාසික යුගය දෙවන යුගයේ විදියට, පූර්වඓතිහාසික යුගයෙන් පස්සේ පුතේ එනවා තුන්වෙනි යුගය. ඒ යුගය තමයි ඓතිහාසික යුගය. යනු අපි මුලින්ම හඳුනා ගන්නට ඕන මොකක්ද මේ ඓතිහාසික යුගය කියලා කියන්නේ. ඓතිහාසික යුගය කියලා කියන්නේ පුතේ සාහිත්‍ය මූලාශ්‍රවලින් විස්තර කරන ක්‍රිස්තු පූර්ව 450 ඉඳලා ක්‍රිස්තු වර්ෂ 300 පමණ දක්වා වූ කාලය අපි හඳුන්වනවා ඓතිහාසික යුගය කියලා. ආයි බලමු පුතේ, මතක් කරගන්න හොඳටම. සාහිත්‍ය මූලාශ්‍රවලින් විස්තර කෙරෙන ක්‍රිස්තු පූර්ව 450 ඉඳලා ක්‍රිස්තු වර්ෂ 300 දක්වා වූ කාල පරාසය අපි හඳුන්වනවා ඓතිහාසික යුගය කියලා. ඓතිහාසික යුගය පිළිබඳව සාකච්ඡා කරද්දී අපි මුලින්ම හඳුනා ගන්නට ඕන මගේ ආදරණීය දරුවනි, ඓතිහාසික යුගය කොහොමද ඇති වුනේ? එහෙමත් නැත්නම් වෙනත් විදියකට කියනවා නම් ඓතිහාසික යුගයේ ජනාවාස කොහොමද බිහි වුනේ? ඒ සඳහා බලපාපු සාධක මොනවද? එහෙම නැත්නම් ඒ සඳහා බලපාපු හේතු මොනවද? පුරාවිද්‍යාඥෝ දැනට හෙළි කරගෙන තියෙනවා පූර්ව ඓතිහාසික යුගයෙන් මිදිලා ඓතිහාසික යුගයේ ජනාවාස බිහිවෙන්නට බලපාපු හේතු සාධක කීපයක්. ඒ අතරින් ඔවුන් හඳුනා ගන්නවා වර්ෂාපතනය, පස, ස්වභාවික සම්පත්, මෙන්න මේ වගේ සාධක ඓතිහාසික යුගයේ ජනාවාස බිහිවෙන්නට හේතු සාධක වෙලා තියෙනවා. ඒ අතරින් ප්‍රධානම හේතු සාධකයක් වුණා මගේ ආදරණීය දරුවනේ වර්ෂාපතනය. විශේෂයෙන්ම මේ ඓතිහාසික යුගයේ ජනාවාස බොහෝමයක් පැතිරී යන්නේ වියලි කලාපය ආශ්‍රිතව. මගේ ආදරණීය දරුවෝ දන්නවා මේ වියලි කලාපය ආශ්‍රිතව ගංගා බොහෝමයක් තියෙනවා. අන්න ඒ ගංගාවල නිම්නවලට ආසන්න. මතක තබා ගන්න ඕන දරුවනේ, ගංගා නිම්නවල නෙමෙයි. ගංගා නිම්නවලට ආසන්න ප්‍රදේශවල තමයි මුල් කාලීන ජනාවාස බිහි කරගෙන තියෙන්නේ. ගංගා නිම්නවල මුල් කාලීනව ජනාවාස ඇති කරගෙන නැහැ. හේතුව තමයි, මොකද මේ වියලි කලාපයට එක් කාලකදී ඇදහැලෙන ධාරානිපාත වර්ෂාපතනයත් එක්ක ගං වතුර ගැලීම් ඇති වෙනවා. ඒ නිසා ගංගා නිම්න ආශ්‍රිතව ජනාවාස බිහි කරගත්තොත් ඒවා ගං වතුරට හසුවීමේ ප්‍රවණතාවය වැඩි නිසා ඓතිහාසික යුගයේ මානවයා ගංගා නිම්නවලට ඔබ්බෙන් පිහිටි ප්‍රදේශවල ජනාවාස ඇති කරගෙන තියෙනවා. මේ යුගයට අදාළ කරන ලද කැණීම් තුලින් ඒ බව පුරාවිද්‍යාඥෝ අනාවරණය කරගෙන තිනවා. ඒ වගේම පුතේ, ඓතිහාසික යුගයේ ජනාවාස ගොඩනගා ගන්න පස කියන සාධකය තවදුරටත් හේතු සාධක වෙලා තියෙනවා. මොකද ගොඩක් ඓතිහාසික යුගයේ මානවයා ජීවන රටාවේ ප්‍රමුඛස්ථානය ලබා දුන්නේ කෘෂිකර්මාන්තයට. ඒ අනුව කෘෂිකර්මාන්තයේ නිරත වෙන්න පුළුවන් සාරවත් පසක් තිබීම අනිවාර්ය සාධකයක් වෙලා තියෙනවා. ඒ අනුව විශේෂයෙන්ම වගා කිරීමට සුදුසු සාරවත් පස තිබෙන ස්ථානවල තමයි ඓතිහාසික යුගයේ මානවයා ජනාවාස පිහිටුවාගෙන තියෙන්නේ. අපි කතා කරමු පුතේ, මේ ඓතිහාසික යුගයේ ජනාවාසවල ස්වરૂපය පිළිබඳව. මං කලිනුත් කිව්වා, අර ගංගා නිම්නවලට ආසන්නයේ තිබුණු ප්‍රදේශවල තමයි ඓතිහාසික යුගයේ මානවයා සිය ජනාවාස ගොඩනගාගෙන තියෙන්නේ. පසුකාලීනව තාක්ෂණයෙන් මානවයා දියුණු වීමත් එක්ක ඔවුන් ගංගා නිම්න ආශ්‍රිතව තමන්ගේ ජනාවාස පිහිටුවා ගන්නට යොමු වෙලා තියෙනවා. අර මං කලින් කිව්වා වගේ දරුවනේ, මුල් කාලීනව ගං වතුර පාලනය කරන්න පුළුවන් තාක්ෂණික ඥානයක්, දැනුමක්, අවබෝධයක් මුල් කාලීනව තිබුණේ නැහැ. නමුත් පසුකාලීනව ඒ තාක්ෂණික දැනුම ඓතිහාසික යුගයේ මානවයා ලබා ගැනීමත් එක්ක ඔවුන් යොමු වෙලා තියෙනවා ගංගා නිම්න ආශ්‍රිතව ජනාවාස ඇති කරගන්න. ගංගා නිම්න ආශ්‍රිතව හම්බෙන ආදිබ්‍රාහ්මීය ශිලාලේඛන වලින් ඒ බව තහවුරු කරලා තියෙනවා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටි ගණේකන්ද විහාරයේ සහ ගල්ලෙන විහාරයේ තිබෙන ගල්ගුහා දෙකකින් අපිට හම්බෙනවා ආදිබ්‍රාහ්මීය ශිලාලේඛන දෙකක්. ඒ දෙකේ වචනයක් සඳහන් වෙනවා පුතේ, අවරණ කියලා. මේ අවරණ කියන වචනේ තේරුම තමයි අමුණ. ඒ අනුව මේ යුගයේ මානවයා අර ගං වතුර පාලනය කරන්න අමුණු ආදිය ඉදිකිරීමත් දෙක්ක තමයි ඔවුන් ගංගා නිම්න ආශ්‍රිතව ජනාවාස පිහිටුවා ගන්නට යොමු වෙලා තියෙන්නේ. ඒ වගේම පුතේ, මේ ඓතිහාසික යුගයේ ජනාවාස පිළිබඳව සාකච්ඡා කරනකොට ඒවා අපිට ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. පළවෙනි එක තමයි ග්‍රාමීය ජනාවාස. දෙවෙනි එක තමයි නාගරික ජනාවාස. පළවෙනි එක ග්‍රාමීය ජනාවාස, දෙවෙනි එක නාගරික ජනාවාස. මේ ග්‍රාමීය ජනාවාස පිළිබඳව සාකච්ඡා කරනකොට මේ ග්‍රාමීය ජනාවාස බොහෝමයක් ගොඩනැගිලා තිබුණේ පුතේ ව්‍යවපද නම් කරගෙන. පුරාවිද්‍යාඥෝ එවගේ ඉතිහාසඥෝ මේව හඳුන්නනවා වාපිගාම. වාපිගාම, වාපි කියලා කිව්වපු දෙ වැව, වැවත් එක්ක බැඳුණු ගම, එකට අපි කිව්වා වාපිගාම කියලා. මේ ගම් නිර්මාණය වෙන්න පටන් ගන්නේ වැවත් එක්ක. හැම ගමකටම කුඩා වැව ගාන තිබිලා තියෙනවා. ඒ කුඩා වැවෙන් තමයි ගමට අවශ්‍ය කරන වියලි කාලයේදී අවශ්‍ය කරන ජල පහසුව සපයගෙන තියෙන්නේ. වගා කරන්න, මිනිස්සුන්ගේ දෛනික අවශ්‍යතාවයන් ඉටු කරගන්න අවශ්‍ය කරන ජල පහසුව සපයගෙන තියෙන්නේ මේ වැවෙන්. යනු හැම ගමකටම තිබුණා වැවක්. ඒ ගම වැවපදනම් කරගත්ත ගමට එදා කිව්ව නම තමයි පුතේ වාපිගාම. මූලාශ්‍රවලින් හම්බෙලා තියෙනවා, විශේෂම ශිලා ලේඛනවල සඳහන් වෙනවා ඒ වගේ වැව්වල. එහෙම නැත්නම් ඒ වැවපද නම් කරගත්ත ගම්වල නම් කිහිපයක්. සුමන වාපිගාම, විහාර වාපිගාම, හුන්දරී වාපිගාම, කඩහ වාපිගාම, මෙන්න මේ වගේ නම් ගණනාවක් සඳහන් වෙනවා. හැම ගමක්ම හැඳින්නුවේ වැවේ නමින්. ඒ අනුව මේ ගම්වලට තමයි අපි කිව්වේ පුතේ වාපිගාම කියලා. ටික කාලයක් යනකොට මේ ගම් බිහිවෙන්න ගත්තා වෘතීන් පදනම් කරගෙන. එක් එක් වෘතීන් වෙනුවෙන් විවිධ ගම් ගොඩනැගුණා. ඒ කියන්නේ එක්තරා රැකියාවක් කරන පිරිසක් එක ගමක ජීවත් වෙනවා. තවත් රැකියාවක් කරන පිරිසක් ඒ ගමේ ජීවත් වෙනවා. ඒ අනුව ඒ ගම් නිර්මාණය වුණේ වෘතීන් අනුව. සාහිත්‍ය මූලාශ්‍රවල සහ විශේෂයෙන්ම ශිලා ලේඛනවල සඳහන් වෙනවා ඒ වගේ ගම් පිළිබඳව. මගේ ආදරණීය දරුවන්ට මේවා අනිවාර්යයෙන්ම ඉතාමත්ම වැදගත් වෙනවා. විශේෂයෙන්ම පුතේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේදී ඔබට මේවායින් ප්‍රශ්නයක් දෙකක් එන්නට තියෙන ඉඩකඩ ගොඩාක්ම වැඩි. යනුව වෘතීන් වෙනුවෙන් වෙන් වෙච්ච ගම් ගත්තාට පස්සේ පුතේ කසීකාරගාම. කසීකාරගාම කියලා කිව්වේ ගොවියන් ඉඳපු ගම්. ඒ ගමේ ඉන්නේ ගොවියෝ විතරයි. ඒ වගේම පුතේ මණිකාරගාම. මණිකාරගාමේ ඉන්නේ එක්කෝ මණික් ගරණ කට්ටිය, එහෙම නැත්නම් මණික් ආශිතව කටයුතු කරන පිරිස්, එහෙම නැත්නම් පතල් කර්මාන්තේ නිරත වෙන පිරිස් තමයි මණිකාරගාමේ හිඳියේ. ඒ වගේම පුතේ ගෝපාලගාම. ගෝපාලයෝ ඉඳපු ගම්. ගෝපාලයෝ කියලා කිව්ව පුතේ සත්තු බලා ගන්න පුද්ගලයෝ. සත්ව පාලනය ආශ්‍රිතව කටයුතු කරන මිනිස්සු ජීවත් වෙච්ච ගම් අපි කිව්වා ගෝපාලගාම කියලා. ඒ වගේම කේවට්ටගාම. කේවට්ටගාම කියලා කිව්ව පුතේ දීවර රැකියාවේ නිරත වෙච්ච පිරිස් ජීවත් වෙච්ච ගම්. ඒ වගේම තියෙනවා පුතේ කුම්භකාරගාම. කුම්භකාරගාම කියලා කිව්වේ වලං හදන මිනිස්සු ජීවත් වෙච්ච ගම්. ඒ වගේම තියෙනවා පුතේ වඩුකි ගාම. හරි, ඔන්න මගේ දරුවොත් එක්ක මං කතා කරා මේ ජනාවාස පිළිබඳව. පළවෙනි එක විදියට කිව්වා වැව්පදනම් කරගෙන ගම් බිහි වුණා. දෙවෙනි කාරණා විදියට මම ඔබත් එක්ක කතා කරා වෘතීන් පදනම් කරගෙන ගම් බිහි වුණා. කසීකාරගාම, මණිකාරගාම, ගෝපාලගාම, කේවට්ටගාම, කුම්භකාරගාම, වඩුකිගාම විදියට අපි ඒවට උදාහරණ පෙන්වුවා. ඒ වගේම දරුවනේ පසුකාලීනව විවිධ කාර්යයන් පදනම් කරගෙන ගම් බිහි වෙලා තියෙනවා. මූලාශ්‍රවල සඳහන් වෙනවා. සාහිත්‍ය මූලාශ්‍රවල වගේම ශිලා ලේඛනවල සඳහන් වෙනවා ඒ කාර්යන් අනුව ගොඩ නැගිච්ච ගම් පිළිබඳව. නිදසුන් විදියට පුතේ පට්ටනගාම. පට්ටනගාම කියල කියන්නේ වරායන් ආශ්‍රිත ගම්. පළවෙනි එක පට්ටනගාම. වරායන් ආශ්‍රිත ගම්. ඒ වගේම නියම්ගම්. නියම්ගම් කියලා කියන්නේ පුතේ වෙළඳම ආශ්‍රිතව තිබිච්ච ගම්. කියන්නේ වෙළඳ කටයුතු අද වර්තමානයේ තියෙනවා වගේ වෙළඳ කටයුතු බහුලව සිද්ධ වෙන ගම්. ඒව එදා හැදින්වුවේ නියම්ගම් කියලා. ඒ වගේම ඔලගම්. ඔලගම් කියලා කිව්වපු දේ මිනිස්සු අතහැරලා දාවලා ගියපු ගම්. ඔන ඔය විදියට පුතේ පසුකාලීනව විවිධ කාර්යයන් පදනම් කරගෙන ගම් බිහි වෙන්න ගත්තා. නිදසුන් විදියට අපි පෙන්නුවා පට්ටනගාම, නියම්ගම්, ඔලගම් වගේ ගම් අපි නිදසුන් විදියට පෙන්නුවා. ඒ වගේම පුතේ අපි දැනගන්නට ඕන මේ ඓතිහාසික යුගයේ ජනාවාස කොයි තරම් දුරකට පැතිරිලා තිබුණද. එහෙමත් නැත්නම් මේවායේ විශාලත්වය කොපමණද. පුරාවිද්‍යාඥෝ අනාවරණය කරගෙන තියෙනවා සාමාන්‍යයෙන් කුඩාම ගමක. කුඩාම ගමක විශාලත්වය හෙක්ටයාර 0.15ක් වගේ වෙලා තියෙනවා. ඒ වගේම මධ්‍යම ප්‍රමාණයේ ගම්මානයක විශාලත්වය හෙක්ටයාර 2කට ආසන්න වෙලා තියෙනවා. ඒ වගේම ප්‍රමාණයෙන් විශාලයයි සැලකිය හැකි ගම් සාමාන්‍යයෙන් හෙක්ටයාර 2කට වඩා වැඩි ප්‍රමාණයක ව්‍යාප්ත වෙලා තියෙනවා. ඒ වගේම ඓතිහාසික යුගයේ ජනාවාස පිළිබඳව අපි කතා කරද්දී මේ එක් එක් ගම්මානවල කොතරම් ප්‍රමාණයක් මිනිස්සු වාසය කළාද කියලා අපිට අවබෝධයක් තියෙන්නට ඕන. සාමාන්‍යයෙන් පුරාවිද්‍යාඥයෝ හෙළි කරගෙන තියෙන පුතේ සාමාන්‍ය ගමක නම් පවුල් 5ක් 6ක් වගේ ප්‍රමාණයක් ජීවත් වෙලා තියෙනවා. ඒ වගේම ප්‍රමාණයෙන් විශාල ගමක නම් පවුල් 60කට ආසන්න හෝ 60කට වඩා වැඩි ප්‍රමාණයක් ජීවත් වෙලා තියෙනවා. ඒ වගේම පුතේ පුරාවිද්‍යාඥයෝ හෙළි කරගෙන තියෙනවා මේ ගම් පිළිබඳව ඇතැම් අය කියනවා මේ ගම් ඒ කාලේ පුතේ එකිනෙකට ස්වාධීනව තමයි තිබිලා තියෙන්නේ. ගම් දෙකක් අතර පොඩි කැලෑරොදක් තිබිලා තියෙනවා. ඒ කැලෑරොදෙන් තමයි ගම්මාන දෙක වෙන් වෙලා තියෙන්නේ. ගමේ තියෙන වැවක් ඒ වැවෙන් තමයි ගමේ වැඩ කටයුතු ටික ඔක්කොම සිද්ධ කරගන්නේ. ඒ වගේම පුතේ ගම් දෙකක් අතර තියෙනවා කැලෑරොදක්. හරි. ඒ වගේම පුතේ තව හෙලි කරගෙන තියෙනවා ඇතැම් ගම් වැටකින් සාමාන්‍යයෙන් ලොකු ලී දඬු යොදලා කරපු වැටකින් සීමා කරගෙන තියෙනවා. මුලාශ්‍රවල සඳහන් වෙනවා ඒවා පරිගිත්ත ගම් කියලා. ඒ වගේම පුතේ සමහර ගම්වලට එහෙම වැටක්කින් ආරක්ෂා වෙලා තිබුණේ නැහැ. එවැනි ගම් හඳුන්වනවා අපිරිකිත්ත ගම් කියලා. පරිකිත්ත ගම් සහ අපිරිකිත්ත ගම්. පරිකිත්ත ගම් කියලා කිව්වේ වැටකින් ආවරණය කරගත්ත බැව් ගම්. අපිරිකිත්ත බැව් ගම් කියලා කිව්වේ නිවැරදි කරන්න අපිරිකිත්ත ගම් කියලා කිව්වේ වැටකින් අනාවරණය නොවූ ගම්. ඒ වගේම පුතේ අපි කතා කරන්නට ඕන මේ ජනාවාස පිළිබඳව කතා කරද්දී නාගරික ජනාවාස පිළිබඳව. නාගරික ජනාවාස මේ ඓතිහාසික යුගයේ තිබුණු මූලාශ්‍රවල හඳුන්වලා තියෙන පුතේ පුර කියන වචනේ. පුර කියන වචනයෙන් තමයි මේ නාගරික ගම් හඳුන්වලා තියෙන්නේ. ඒ වගේම පුතේ ඇතැම් මූලාශ්‍රවල නකර කියන වචනයක් භාවිච්චි කරලා තියෙනවා. එවගේම පොළොන්නරු රාජධානි යුගයේ පළවෙනි පාලකයා විජයබාහු රජතුමාට අයත් පනාකඩුව තමසන්නසේ සඳහන් වෙනවා නුරුපුරු කියලා ගමක්. නුරුපුරු ඒ වචනේනුත් හඳුන්වල තියෙන්නේ පුතේ මේ නාගරික ගම්. මේ නාගරික ගම්වල පාලන කටයුතු සිද්ධ කරලා තියෙන්නේ පුතේ ගමිකයෝ. ටික කාලයක් යනකොට ගමිකයෝ එකට එකතු වෙලා, ගමිකයෝ 10ක් විතර එකට එකතු වෙලා හදාගත්ත පාලන මණ්ඩලයකින් ගම් ගණනාවක් පාලනය කරලා තියෙනවා. උන්ට ඔවුන්ව මූලාශ්‍රවල හඳුන්වලා තියෙනවා දසගම් ඇත්තන් කියලා. පොළොන් අනුරාධපුර රාජධානි යුගයට එනකොට විජය රජුත් එක්ක ආපු අනුරාධ ඇමතියා විසින් ගොඩනගපු අනුරාධ ග්‍රාමය පණ්ඩුකාභය රජතුමා විසින් අනුරාධ පුරයක් බවට පත් කරලා තියෙනවා. මේ විදියට පුතේ ඓතිහාසික යුගයේ ආරම්භ වෙච්ච ජනාවාස මුල්කාලීනව ගම් විදියටත් පසුකාලීනව මේවා වර්ධනය වෙද්දී නගර විදියටත් මේවා පරිවර්තනය වෙලා තියෙනවා. සාහිත්‍ය මූලාශ්‍රවලින්, පුරාවිද්‍යා මූලාශ්‍රවලින් ඒ බව අනාවරණය කරගෙන තියෙනවා. මම අද දවසේ අපේ ආදරණීය දරුවොත් එක්ක අපි වහගෙන ඉන්න සාකච්ඡා කරා ඓතිහාසික යුගය පිළිබඳව. මේ කතා කරපු පාඩම් කොටසට අදාළ පැවරුම ඔබේ විද්‍යාලයට ලැබෙන්න අපි සලස්වලා තියෙනවා. ඔබ අනිවාර්යයෙන්ම ඔබේ ඉතිහාසයේ විෂය භාරව කටයුතු කරන ගුරු මහත්මයා හෝ මහත්මිය සමග එම පැවරුම කරන ලෙසත් ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. යනුව ආදරණීය දරුවනි, අද දවසට අපට ලැබිලා තියෙන කාලය මෙතකින් අවසන් වෙනවා. ඔබ සමග ඉදිරි පාඩම් වැඩසටහනකදී හමුවීමේ බලාපොරොත්තුවෙන් අද දවසට සමුගන්නවා. ඔබත් සමග පිලිසඳරයේදී සිටි මම අම්බලංගොඩ කලාපේ ගා පීදේස් කුලරත්න විද්‍යාලයේ ඉතිහාසයේ භාරව කටයුතු කරන දිශාන් සුරංග. ඔබ සියලු දෙනාටම සුබ දවසක්, සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම ආයිබෝවන්.
අවකාශයේ පාසල
අපේ ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර.